සිංහල විෂය ඔබගේ පාඩමේ අප දන්නවා කොටස් දෙකකින් සමන්විතයි. සිංහල භාෂාව හා සාහිත්‍ය සහ සිංහල සාහිත්‍ය සංග්‍රහය. අපි තීරණය කළා අද දිනයේ ඔබට මේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 7 වෙනි පාඩම. දැන් ඔබ මේ පොත ළඟට අරගෙන අපත් එක්ක පාඩමට සම්බන්ධ වෙනවා. ලෙන අත හැර යාම කියන පාඩම තමයි අද අපේ සාකච්ඡාවට අපි බඳුන් කරගන්නේ. අපි දන්නවා මේ සාහිත්‍ය විෂය ගත්තාම නවකතා, කෙටි කතා, කවි මේ සියල්ලංගෙම සමන්විතයි. අපි මේ මාතෘකාව යොදාගන්නේ නාට්‍ය පිළිබඳව. එතකොට නාට්‍ය ප්‍රශ්නයෙන් කොහොමද ඔබ අවස්ථා සම්බන්ධයකට පිළිතුරු ලියන්නේ? ඔබ කොහොමද කෙටි ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ? ඔබ කොහොමද ඒ නාට්‍යයේ චරිත පිළිබඳව පිළිතුරු ලියන්නේ? ඊටත් අමතරව ඔබ කොහොමද මේ සාහිත්‍ය නිර්මාණය තුළ භාෂාව හතුරුලා තියෙන්නේ? මෙන්න කියන මේ ප්‍රශ්න සියල්ලත් එක්කම එකතු වෙලා කතා කරන් තමයි අද දවසේ අප සූදානම් වෙලා ඉන්නේ. අදින් ද්වේපතේ මං හිතුවා නාට්‍ය ගැන කතා කරනකොට දැන් සිංහබහු නාට්‍ය තුලින් එන පාඩම මේ ලිනාතහැර පාඩම ගැන කතා කරන්නට පෙර මේකට අපි ප්‍රවේශයක් ගන්නට ඕනේ. නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක. ඒ නිසා මම මුලින්ම මේ නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක අපේ දරුවන්ට පැහැදිලි කරන්න මාලන් කරුණාරත්න මහත්මයාට ආරාධනා කරනවා.
ඔව් හොඳයි ද්වේපුතේ. අපි එහෙනම් මුලින්ම ඔය අපි දැන් සටහන් ලියන පොත තියෙනවනේ නේද? අපි ඒකත් දැන් ලං කරගමු. අපේ පාඩම වෙන්නේ අද ලෙන අතහැර යාම. ඒ පාඩමට ප්‍රවේශ වෙන්න කලින් අපි මුලින්ම බලමු දැන් සාහිත්‍ය කියන කාරණාව පුතා ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය සහ දෘශ්‍ය කාව්‍ය කියලා ත්‍රිත්වයකට බෙදෙනවා. ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය සහ දෘශ්‍ය කාව්‍ය කියලා. එතකොට මේ දෘශ්‍ය කාව්‍ය කියන ගණයට තමයි නාට්‍ය කියන කොටස අදාළ වෙන්නේ. ඉතින් ಭಾರತೀಯයන් මේ නාට්‍ය දක්වන්නේ දෘශ්‍ය කාව්‍යයක් හැටියට. එතකොට නාට්‍ය කියන්නේ පුතේ මේ පෙළ, ඒ කියන්නේ ගීත දෙබස්, මේක නෙමෙයි නාට්‍ය කියලා කියන්නේ. ඒව නාට්‍යයේ කලලයක්, ඒක රූපයක්. ගීත දෙබස් කියලා කියන්නේ මේ නාට්‍යයේ පෙළට අදාළ දේවල්. එතකොට එහෙමනම් නාට්‍යයක් බිහි වෙන්නේ කොහොමද? ඒ බිහි වෙන්නේ නාට්‍යයේ පෙළ, ඒ කියන්නේ ওই ගීත දෙබස් කියන ඒවා, ඒවා අභිනය මාර්ගයෙන් රංගගත වෙන්න ඕනේ. මොකද පුතා වචනේ? අභිනය මාර්ගයෙන් රංගගත වෙන්න ඕනේ. මොනවද මේ අභිනය? අභිනය කියන්නේ වචනාර්ථය ගත්තාම පැමිණවීම කියන අර්ථය. එතකොට නාට්‍යයේ පෙළ රසිකයා වෙතට පැමිණවීම තමයි අපි සර් මේ අභිනය කියලා කියන්නේ. ඔන්න අපි දැන් දරුවෝ සටහන් කරගත්ත ওই කාරණාව. අභිනය තියෙනවා 10 පොතේදී අපිට. වාචික අභිනය, ආංගික අභිනය, සාත්වික අභිනය, ආහාර්‍ය අභිනය කියලා. ඉතින් ඕකයි පුතේ මේ නාට්‍ය කියන කාරණාව ගැන ඔබ මතකයේ තියාගන්න ඕන කාරණා. ඊළඟට නාට්‍ය කියලා කියන්නේ කුමක්ද? 10 පොතේ තියෙනවා නාට්‍ය ශාස්ත්‍රය කියන කෘතිය. මේ පෙරදිග නාට්‍ය කලාව සම්බන්ධයෙන් අදහස් දක්වන භරතමුනි පඬිවරයා ඉදිරිපත් කරනවා මිනිස් ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන යම් සැප හෝ දුක් සහිත අවස්ථාවක් වේද එය ආංගිකාදී අභිනය මාර්ගයෙන් පෙන්නකොට තමයි නාට්‍යයක් වෙන්නේ. ඔක්ම තමයි ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය තුල තියෙන්නේ. ඒක තමයි නාට්‍ය සම්බන්ධයෙන් කියන්න තියෙන කාරණා. ඊළඟට අපේ දරුවෝ සටහන් කරගන්න මේ නාට්‍ය කලාව ගත්තාම ඔකේ සුවිශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි නාට්‍ය අපේ සර් මේ සජීවී
අනිවාර්ය
නේ. දරුවෝ සටහන් කරගන්නවා දැන් මේක සජීවී නිර්මාණ විශේෂයක්. සතර අභිනය භාවිතා වෙන්න ඕනේ. ඊළඟට නාට්‍ය කියන්නේ මේ සාමූහික කලා මාධ්‍යයක්. නාට්‍ය රචකයා, අධ්‍යක්ෂකවරයා, නළු නිළියෝ, පසුතල නිර්මාණ ශිල්පියෝ, අංගරචනා ශිල්පියෝ, රංගාලෝක ශිල්පියෝ, රංග වස්ත්‍රාභරණ, ඊළඟට සංගීත ශිල්පීන්, ප්‍රේක්ෂකයන්, ඒ විතරක් නෙමෙයි විචාරකයෙකුත් ඕනේ නාට්‍යයකට. ඊළඟට රංග භූමිය භාවිතා කරනවා. ඉතින් ඕන් ওই විදිහට නාට්‍ය කලාව තුළ ඔයකින් ලක්ෂණ දකින්න පුළුවන්. නාට්‍ය පිටපතක් ගත්තාම පුතා තේමාවක් තෝරගන්න ඕනේ. දැන් අපි සිංහබාහු නාට්‍ය ගත්තාම තේමාවක් තියෙනවා. කතා වස්තුවක් තියෙනවා. ඒකට නාට්‍යමය අවස්ථා තෝරගන්නවා. නාට්‍යෝචිත අවස්ථා. ඊළඟට ගැටුම් අවස්ථා. මොකද ගැටුමක් නැති තැන නාට්‍යයක් නැහැ. ගැටුම නාට්‍යයක ප්‍රධානයි. ඊළඟට නාට්‍යයේ ප්‍රභේද ගත්තාම පුතාලා දන්නවා මේ ලෝක ධර්මී සහ ස්වාභාවික කියලා නාට්‍ය සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. අපිට වැදගත් වෙනවා නාට්‍ය ධර්මී සම්ප්‍රදාය. නාට්‍ය ධර්මී සම්ප්‍රදාය කියන්නේ ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී. එහෙම නැත්නම් ස්වාභාවික හා ශෛලීගත. ලෝක ධර්මී සහ ස්වාභාවික නාට්‍ය කියන්නේ එකම සම්ප්‍රදායක්. නාට්‍ය ධර්මී හා ශෛලීගත කියන්නේ එකම සම්ප්‍රදායක්. එතකොට සිංහබාහු නාට්‍යයේ වැටෙන්නේ ශෛලීගත සම්ප්‍රදායට. අපි අපේ දෙවෙනි අංකයේ දෙක අපි සාකච්ඡා කරමු. ඊළඟට මේ ඊළඟට රංග විධාන තියෙනවා නාට්‍යයේ. නාට්‍ය රංග විධාන තියෙනවා. ඊළඟට නාට්‍යයක් විකාශනය වෙන ක්‍රමපිළිවෙලක් තියෙනවා නේ. ඔන්න දැන් අපේ ආරම්භය. ඒ කියන්නේ කතා නායකයා යම් අරමුණක් ඉටු කරගන්න දක්වන ආශාවක් තියෙනවා. ඊට පස්සේ ආශාව ඉටු කරගන්න දරන උත්සාහයක් තියෙනවා. යත්න කියලා අපි හඳුන්වන ඕකට. එතකොට ආරම්භ යත්න ඊට පස්සේ ඉටු කරගන්න ඔය එක. ප්‍රාප්ති ආශා. සිංහබාහු අරමුණ ඉටු කරගන්නවා. අන ප්‍රාප්ති ආශා අවස්ථාව. ඊළඟට නියතාප්ති. ඒක ඉටු කරගන්න යනකොට ගැටුම් එල්ල වෙනවා. නංගි එරෙහි වෙනවා. අම්මා එරෙහි වෙනවා. ගැටුම් මෙල් වෙනවා. පලාගම. නමුත් ඔහු එකේ අවසානයක් දක්වා ගමන් කරනවා. ඔන්න ওই විදිහට තමයි නාට්‍යයේ ලක්ෂණ අපිට හඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි චුට්ටක් දැනගමු පුතා මේ නාට්‍ය ඉතිහාසය. මේක මහා ලොකු කතන්දරයක් නැහැ මෙතන. ලොකු කතන්දරයක් තියෙනවා. ඒක ඔබට අදාළ නැහැ. නාට්‍ය ආරම්භය. ඒ කියන්නේ මේක පටන් ගන්නෙ ග්‍රීක නාට්‍ය කලාවෙන්. ඊට පස්සේ මේක තමයි ග්‍රීක නාට්‍ය කලාව තමයි අපි ප්‍රථමයෙන් නැති වෙච්චි නාට්‍ය කලාව විදිහට දක්වන්නේ යුරෝපීය සමාජය තුල. ඊළඟට එනවා පෙරදිග නාට්‍ය කලාවට. ಭಾರತයේ, ජපානයේ, චීනයේ වගේ රටවල් වල තිබුණ පෙරදිග නාට්‍ය කලාව. ඊට පස්සේ අපි එනවා දේශීය නාට්‍ය කලාවට. ලාංකීය නාට්‍ය කලාව පටන් ගන්නේ 19 වෙනි සියවසේ. හැබැයි ඊට ඉස්සරලා අපේ නාට්‍ය කලාව තිබුණා. ඒ තමයි කෝලම් හා නාඩගම්. ඒව තමයි මේ රටේ නාට්‍ය කලාවේ මුල් ආරම්භය සර්. එතකොට මේ කෝලම් හා නාඩගම් වලට තොවිල් පවිල්, සොකරි, කංකාරිය, ගම්මඩු ඔය වගේ ශාන්ති කර්ම තමයි ඒවට මූලික වුණේ. එතනින් ඇවිල්ලා අපි එනවා ඊළඟට මේ නාට්‍ය කලාවේ පුරෝගාමි නාට්‍යකරුවෝ කවුද? ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස්, ඉදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, ඊළඟට සුගතපාල ද සිල්වා, ඊළඟට අපේ ජයලත් මනෝරත්න, ධර්මසිරි බණ්ඩාරනායක, මේ අපේ කෘතහස්ත නාට්‍යකරුවෝ. අද අපේ මාතෘකාව වෙන්නේ කවුද? මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයා.
දුවේපති, ඔබ මේ වෙන විට නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක මූලික හැඳින්වීමක් ලබා ගත්තා. මේ දැනුමත් එක්ක තමයි දැන් අපි දීදී සාකච්ඡා කරන්නේ. එබැවින් අපි ප්‍රවේශ වෙනවා සිංහබාහු නාට්‍යයට. දැන් සිංහබාහු නාට්‍ය නිර්මාණය කරනු ලබන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමා. දැන් එතුමා ගැන මොනවද ඔබ දැනගත යුතු? දැන් මේ නිර්මාණකරුවා මේ අපේ සිංහල සාහිත්‍යයට ලබා දුන්න මේ විශිෂ්ට වූ සේවාව ගැන කතා කරන්න ඉස්සර වෙලා එතුමාගේ පසුබිම ගැනත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න වෙනවා. මොකද ඔබට ඔබගේ ප්‍රශ්න පත්‍රයේ ලැබෙනවා කෙටි ප්‍රශ්න කිහිපයක්. ඒ කෙටි ප්‍රශ්නවලදී ඔබට ඒකට පිළිතුරු ලියන්න විශේෂ අවකාශයක් ලැබෙනවා අපි මේක සාකච්ඡා කරාට පස්සේ. එතකොට අපි දන්නවා සරච්චන්ද්‍ර මහත්මයා කියනකොට ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක්, ශ්‍රී ලංකා නාට්‍ය කලා ශාස්ත්‍රයේ විශිෂ්ටම සේවාවක් ඉෂ්ට කරපු නාට්‍යකරුවෙක්. මොකද අර අපි කලින් කරුණරත්න මහත්මයා කිව්වා වගේ නෝර්ති නාඩගම්, ඒ වගේම කෝලම් නාට්‍ය සම්ප්‍රදායෙන් මිදිලා අපේ දේශීය නාට්‍ය කලාවක්, අපිටම අපේ ඌරුවටම ගැළපෙන නාට්‍ය කලාවක් නිර්මාණය කරන්න මෙතුමාගත් විහිස අපමණයි. තුයි පුතේ, එහෙමනම් අපි කොහොමද මේ සරච්චන්ද්‍ර මහත්මයාගේ මේ ප්‍රවේශය ලබා ගන්නේ? එතුමා කොහොමද මේ තමන් මේ කලාවට දායක වුණේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. එතම උපදින්නේ 1914 ජූනි මාසේ 3 වෙනිදා දකුණු පළාතේ රද්ගම දොඩන්දුව කියන ගමේ. පියාගේ නම චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා, මවගේ නම ලීඩියා පින්තු. මේ උපදින දරුවා, මේ 1914 ජූනි 3 වෙනිදා උපදින දරුවාට මේ මව්පියන් තබන නම තමයි යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා. ඔන්න අපේ සරච්චන්ද්‍ර මැතිතුමාගේ මුල්ම කාලයේ තියලා තියෙන නම තමයි යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා. මේ නමින් මෙහි බිහි වෙච්ච දරුවා මූලික අධ්‍යාපනය ලබන්නේ ගම්මානේ එක් එක් පාසල් කීපයකම. දැන් මෙහෙම මම කියනකොට පුතාලිට පාසල් කීපයකයි ප්‍රාථමික අධ්‍යාපන ලබන්නේ. ඒකට හේතුව තමයි එතුමාගේ පියා වෘත්තියෙන් තැපැල් නිලධාරියෙක්. මේ තැපැල් ස්ථානාධිපතිතුමාට ස්ථාන මාරු ලැබෙනකොට එතුමා එක් එක් පළාත්වලට යනකොට දරුවන් කැටුව යන්න සිද්ධ වෙනවා. ඒ යනකොට පාසල් මාරු කරන්න වෙනවා දරුවන්ට. ඒ අනුව එතුමා පුංචි කාලේ, සරච්චන්ද්‍ර මැතිතුමා පුංචි කාලේ ඉගෙන ගන්නවා ගාල්ල සෞන්තෘත් විද්‍යාලේ, ගාල්ල රික්ෂ්මන් විද්‍යාලේ, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලේ, ඒ වගේම පානදුරේ සාන්ත ජෝන් විද්‍යාලේ, ගල්කිස සාන්ත තෝමස් විද්‍යාලේ. දැන් විද්‍යාල කීපයක නම් ගොඩාක් මං කිව්වා. දැන් ඔබට පුදුම හිතෙනවා ඇති, එතකොට මේ ළමා කාලේ මේ අධ්‍යාපනය ලබන්නට පාසල් කීයකට යන්න උනාද කියන එක. එතකොට මේ සියල්ලෙන්ගෙම මෙතුමාට ලැබෙන්නේ ඒ පරිසරය තුලින් ලැබෙනවා මේ නාට්‍ය නිර්මාණය කරන්න කිසියම් අධ්‍යක්ෂ සමූහයක්. එතකොට මෙහෙම ඉඳලා කොළඹ යුනිවර්සිටියට ඇතුල් වෙලා එතුමා සරසවියෙන් පිට වෙනවා ගෞරව උපාධියක් සහිතව 1936 දී. ඊට පස්සේ මෙතුමා රවීන්ද්‍රනාත් ටාගෝර් මැතිතුමාගේ සාන්ති නිකේතනයට ගිහිල්ලා අධ්‍යාපනය ලබලා අවසානයේ එතනින් පිට වෙලා එන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලේ ගුරුවරයෙක් විදිහට. ඊට පස්සේ කතික ආචාර්යවරයෙක් වෙනවා විශ්වවිද්‍යාලයට එකතු වෙනවා. අවසානයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර අපේක්ෂක වෙලා පෙරදිග දර්ශනය පිළිබඳව අධ්‍යාපනයක් ලබා ගන්නවා. ඒක කළා මෙතුමා මොකද කරන්නේ? මෙතුමාගේ නම දේශීය ඌරුවකට සකස් කර ගන්නවා. දැන් අර මුලින් තිබුණ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා කියන නාමය එතුමා වෙනස් කර ගන්නවා වැදි තන්ත්‍රිකයේ ඉදිරිවීර සරච්චන්ද්‍ර කියලා. එතුමා තමයි එතකොට මේ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවා විදිහට මේ සාහිත්‍ය ශ්‍රේෂ්ඨයට විශාල සේවාවක් කරන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඊතර ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා නාට්‍යකරුවෙක් පමණක්ද? නෑ, නාට්‍යකරුවෙක් පමණක් නෙවෙයි. එතුමා ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙක්. මලගියත්තු, මලවුන්ගේ අවුරුදුදා මේ කියන නාට්‍ය එතුමා ලියලා තියෙනවා. ඒ වගේම නාට්‍ය ගත්තොත් එහෙම මනමේ, සිංහබාහු, පේමතෝ ජායති සෝකෝ, පබාවති මේ කියන විශාල නාට්‍ය ගොඩක් රචනා කරපු පුද්ගලෙක්. ඊට අමතරව විචාර ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඒකෙන් මම කීපයක් කියන්නම්. කල්පනා ලෝකයේ, සාහිත්‍ය විද්‍යාව මේ වගේ කෘති නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව එතුමාගේ සොයන් චරිත අවධානයක් ලියලා තියෙනවා පුතේ. ඒක ඔබගේ පොතේ සටහන් කරගන්නම ඕනේ. එතුමාගේම චරිතය පිළිබඳ එතුමාලි පොතක් තමයි අර සොයන් චරිතාබදනය තානේ අපි හඳුන්වනවා පින් ඇති සරසවි වරමක් දෙන්නේ. දැන් ওই වගේ ඒවා පුතේ අපිට විභාගයේදී ප්‍රශ්න විදිහට ලැබෙනවා. ඉදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමාගේ සොයන් චරිතාපදානයේ මොන නමින්ද එතුමා ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ? මතකයේ තියාගන්න ඕනේ එතුමා ඒක ලියලා තියෙන්නේ පින් ඇති සරසවි වරමක් දෙන්නේ. ඒතකොට එතුමාට මේ සාහිත්‍ය වෙනින් විශාල සම්මාන රාශියක් හිමිලා තියෙනවා. ಭಾರತයෙන් හම්බෙලා තියෙන කුමාර් අසාන් සම්මානය, ඒ වගේම ජපානයෙන් ස්වර්ණ රජත සම්මානය,
ඊළඟට පිලිපීනෙන්
තව සම්මානයක් ලැබෙනවා ඔබතුමා මතක් කළා වගේ රැමොන් මැග්සෙසේ සම්මානය. මේ සම්මාන රාශියක් ලබා ගත්ත පුද්ගලයෙක්. එතකොට සිංහබාහු නාට්‍යයට මොකද්ද පදනම් වෙන්නේ කියන එක දැන් අපි ඔන්න දැන් මෙතෙන් දිනනවා නැවත ප්‍රවේශයක් ගන්නවා සිංහබාහු නාට්‍යයට. එතකොට ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක් කියන එක දැන් ඔබ හඳුනාගත්තා. දැන් අපි බලමු මේ ඔබට ලැබෙන කොටස කොහොමද තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඔබට ගැටලුවක් ඇති වෙන්නේ ආදරණීය පුතේ. දැන් මෙතන තියෙන දෙවනි අංකය පාඩම් පටන් ගන්න දෙවනි අංකේනේ. කොහොම එතකොට මෙතනට පළවෙනි අංකයක්? එතකොට නාට්‍ය මැදින්නේ ඔයගොල්ලෝ මේ නාට්‍ය දීලා තියෙන්නේ. මේකේ දෙවනි අංකයේ තියෙන ලෙන අතහැර යාම. මම හිතුවා දැන් මේ ලෙන අතහැර යාම කියන දෙවනි කොටසේ එන්ට ඉස්සර වෙලා කරුණාන්ත මහත්තයා හොඳයි නේද අපි දරුවන්ට පැවසුවොත් මේකේ පළවෙනි අංකය පිළිබඳව පොඩ්ඩක් සංක්ෂිප්තව දරුවන්ට මේ නාට්‍ය කොහොමද මේ ආරම්භය පිළිබඳව.
දැන් අපේ දරුවෝ දැනගන්න ඕනේ දැන් මේකේ තියෙන දැන් සිංහබාහු නාට්‍යයට තේමාත්මක කතා පුවත ගන්නේ මහාවංශයෙන්. සිංහල ඉතිහාසයේ ප්‍රාමාණික ඉතිහාස කෘතිය. ඒ තමයි මහාවංශයෙන් ගන්න විජේ සම්ප්‍රාප්තිය. ඒ විජේ සම්ප්‍රාප්තිය සඳහන් වෙන්නේ මහාවංශයේ 6 වෙනි පරිච්ඡේදයේ. ඒ විජේ සම්ප්‍රාප්තිය සම්බන්ධ කතාපුවත යොදාගෙන එහි සඳහන් වෙනවා සිංහල ජාතිය බිහිවීම පිළිබඳ කතාව. ඒ කතාව තමයි මේ සිංහබාහු නාට්‍යයේ තේමාත්මක කතාපුවත වෙන්නේ. අපි ඒ කතාව එහෙම තියලා එතකොට දේශීය වේදිකාවට ගැළපෙන විදිහට එතුමා නාඩගම් සම්ප්‍රදාය ඇසුරු කරගෙන සිංහබාහු කියන මේ දේශජ නිර්මාණය බිහි කරන. එතකොට සිංහබාහු නාට්‍යයට අපේ දරුවෝ මතක් තියාගන්න ඕන කාරණේ සිංහබාහු නාට්‍යයට එතුමා පොළඹවන කාරණාවක් තියෙනවා අපේ සර්. ඒ තමයි මේ විනීතකේ මහවග්ගපාලී සඳහන් වෙනවා අපි මේ සුදවුන් මහරජතුමා වතාවකදී බුදුහාමුදුරු මුණ ගැහෙන්න යනවා. එතුමා කාරණාවක් මතක් කරනවා බුදුහාමුදුරන්ට, ස්වාමීනි මං ඔබ වහන්සේ ගිහි අතහැරලා ගියාට පස්සේ මං සතුටු වුණා නන්ද ගැන හිතලා. ඔබ වහන්සේ නන්දත් පැවිදි කළා. ඊට පස්සේ මං සතුටු වුණා රාහුල ගැන හිතලා. ඔබ වහන්සේ රාහුලත් පැවිදි කළා. ස්වාමීනි පුත්‍ර ප්‍රේමය හමසිඳි. හමසිඳ නහරසිඳි. නහරසිඳ ඇටසිඳි. ඇටසිඳ ඇට මිඳුළු තෙක් කිඳා බැස එහි රැඳී සිටි. ඒ හේන් ස්වාමීනි මව්පියන්ගෙන් අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න එපා. මෙමි ඉල්ලීම සුදවුන් මහරජතුමා කරනවා. මෙන්න මේ තේමාත්මක සිදුවීම අපි සනච්චන්ද්‍ර මහත්තයා සිංහබාහු නාට්‍යය සඳහා පාදක කරගත්තා කියන එකම සිංහබාහු නාට්‍යය ආරම්භ කරනකොටම කියනවා. ඒකේ තියෙනවා පුතු සෙනේ මස් නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා. මං හිතන්නේ පිය සෙනෙහසට පිදුණු ඒ උත්තරීතර උදාන ගීය තමයි සිංහබාහු නාට්‍යය. එතනින් ඇවිල්ලා අපි එනවා සිංහමනාව නාට්‍යයේ පළවෙනි අංකෙට. මේ පටන් ගැනීම තිබුණ අපිට දෙවෙනි අංකෙනේ තියෙන්නේ. දැන් අපේ දරුවෝ බලනවා මේකේ පළවෙනි අංකේ කොහෙද තියෙන්නේ කියලා. පළවෙනි අංකයේ තුල තියෙන්නේ පුතේ මෙන්න මේ කාරණාව. ඒ තමයි පොතේ ගුරු ගයන ගීයෙන් නාට්‍ය ආරම්භ වෙනවා. මේ තමයි නාඩගම් සම්ප්‍රදාය බුදුන් වැඳලා පටන් ගන්න. එතන ඉතිහාස කතාව කියනවා මං අර කියපු විජේගේ කතන්දරය. එතකොට පුත්‍ර ප්‍රේමය, ධාරක ප්‍රේමයේ මහිමය අරමුණ විදිහට තියාගෙන කතාව ගොඩනගනවා. ඊළඟට පොතේ ගුරු චරිත වේදිකාවට හඳුන්වනවා. මේක තමයි නාඩගම් සම්ප්‍රදායේ ක්‍රමය. එතකොට පොතේ ගුරු චරිත වේදිකාවට හඳුන්වනවා. ඔන්න සිංහාගේ චරිතය එනවා. ඊළඟට සුප්පා දේවියගේ චරිතයේ වේදිකාවට ගේනවා. ලෝ දහමින් වැදේ නාරලු පහරින් ගතසිත රිදෙනා කල නිතියෙන් නැත ලොවේ අං රසඳුනා ආදරේසේ සුවදෙනා. සුප්පා දේවියගේ චරිතයේ වේදිකාවට ගේනවා. සිංහ බාහුගේ හා සිංහ සීවලීගේ චරිත වේදිකාවට ගේනවා. ඒ වේදිකාවට ගෙනෙද්දී සිංහ බාහුට ගැටලුවක් එනවා. ඇයි අප ලෙනක දමා හිරකර යන්නේ කියන කාරණාව. මොකද සිංහබාහු අහනවා අම්මගෙන් ඇයි මේ අපි හැමදාම මේ ගුහාවක් අස්තර දාලා ගල් පූර්වකින් වහලා යන්නේ අප්පච්චි. එතකොට අම්මා කියනවා පුතේ අපිට අනතුරක් වෙයි කියලා. අප්පච්චි කැලේ ලොක්කනම් අප්පච්චි කැලේ අධිපතිය නම් ඇයි අපිට හිරිහැර වෙන්නේ? මේ ළමයාට තියෙන ප්‍රශ්නේ මේක. ඒ හින්දා සිංහබාහු ටිකක් පියත් එක්ක යම්කිසි නොහොද නෝක්කාඩුවකින් පසු වෙන සිදුවීමක් ওই පළවෙනි අංකයේ තුල දිගහැරෙනවා. නමුත් සිංහබාහුට එන මේ හැම ගැටලුම මොකද අම්මා නින්නේ හැම වෙලාවෙම. තාත්තා ගෙදරින් ගියාට පස්සේ තාත්තා ආර්ථිකේ හොයන්න යනවා. කෑම හොයන්න යනවා. ඒ කෑම හොයන්න යනකොට අම්මත් එක්ක තමයි දරුවෝ වැඩි කාලයක් දවසේ ගත වෙන්නේ. තියෙන සියලු ප්‍රශ්න අහන්නේ අම්මගෙන්. අම්මා මේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙනවා. අම්මා මේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඊළඟට අපි ඒ උත්තර වලදී ඔහු ඒකට